ධර්මතාවයෙන්ම යමක් වෙලා නම් ගුරු නැගුවා නම් ඔහුට ඒකයි අයිතිය. හැබැයි ඒ සම්මතියේ වරන්නේ නැතුව අනික් අතට ගිහලා ඒක කපාගෙන ඒක අරන් ඉන්නවා. ඒක අරන් ඉන්නකොට මොකද කරන්නේ? අන්න අසාධාරණයක් ලෝකේ කරා මං මහත් වෙලා මං කරපු එකට අනික් කෙනෙක් ඒක ගන්න ගැලපෙන්නේ නැහැ. ඒක හොඳ වැඩක් නෙමෙයි කියලා මේ විදිහට අවුලක් ආරම්භ කළා. හොරෙන් බලෙන් මංකොල්ලෙන් වංචාවෙන් ගන්න එකට අහු වුණා අනුන් හදාපිරේ ගෙනල්ලා තව කෙනෙක් ඉන්නේ. දැන් ලෝකෙ ඉස්සෙල්ලාම හොරකම නැවති දසකුසලයේ හොරකම නැවති කාරණේ ලෝකෙට පහළ වුණා. මෙන්න පළවෙනි දුස්චර්යයක නැත්නම් අකුසලයක පහළ වීම. දැන් අපිට හොඳටම පේනවා අකුසලයක් පහළ වෙන්න හේතුනි නිකන් නෙමෙයි. ආත්මලාභී කාමාස්වාදී පංචකාමී මුල් කරගත් අදහස මුල් කරගෙන තමයි මේ අකුසලයේ මුල පහළ වුනේ. ඒකයි හේතුව. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක ගැතර පාට. දැන් මේ හැරි විදිහක් නැතුව ගියා. දැන් ඉතින් ක්‍රම පාලනයක් වුණා නේද මේ රැක ගන්න. මෙයා කියා දෙන්න කෙනෙක් ඕනේ, කරන්න කෙනෙක් ඕනේ. අර ඔටුනු තියෙන කට්ටියගේ හොඳම පැහැදිලි ප්‍රසන්නම පුද්ගලයා. ප්‍රසිද්ධව ඉන්න රජා හැටියට. අනික ඔක්කොම පිළිස එකතුලා මේ අර්ථෙනෙක එකතු වෙලා. මහා සම්මතයක් පැනෙයි. මහා ජනතාවගේ පිළිලා. මොකද්ද සම්මතිය? අපි මේවා පාලනය කරගන්න, අපි හදාපු අනිකෙනෙක් කපාගෙන යනවා රැකගන්න. මේ අපි වෙන් කරව ගන්න. අයිතිවාසිකම තබා ගන්න. ඒ හිමිකම සම්මත කරගන්න. මේ සම්මත කර ගැනීමට අවශ්‍ය කරන වැඩ පිළිවෙල මෙහෙම සකස් කරගන්න. මේක අපි කෙනෙක් පත් කරගමු හේත බුද්ධිලියකම කරන්න පුළුවන් මේ සම්මතිය රැකලා දෙන්න පුළුවන් කෙනෙක්. කියලා අර ඔටුනු තියන අයගෙන් අග්‍ර බුද්ධිලිය පත් කරගත්තා. අන්න ඉතින්ලම මූලික රාජවංශය. මහා ජනතාව විසින් සම්මත කරගත්තා මේ අපේ රජුරු හැටියට අපි හලකමු. අන්න මහා සම්මත රජ පරම්පරාවේ ආරම්භය. ඊට පස්සේ එයාට කියනවා ඔබ මහන්සි වෙන්න ඕනේ. ඔබේ තේවේට අපි ඔබට ගෙනත් දෙනවා. ඔබේ කොටස. ඔබ ඒ පාලනය කරන්න. අපි කටයුතු කරමු. අන්න කටයුතු කරන කතිය කටයුතු කරන්න පටන් ගත්තා පාලනය කරන රජුරු මහා සම්මත රජ පරම්පරාව වශයෙන් පාලනය කරන්න පටන් ගත්තා. ඒක හිත හිතුවේ කෙනාට මහා සම්මත වෙන්න බැහැ. සාතර හේතු වාසනා තියෙනට උතුරු පහළුනේ කියලා පිටෙල්ලක් කිව්වා. ඒ අයගේ ප්‍රධානිය තමයි මෙතන ගත්තේ. හජිරු වැඩින්න මහා සම්මත රාජ පරම්පරාව කවුරුවත් අසාධාරණ විදිහට අනුමත කරන පරම්පරාවක් නෙමෙයි. හේතු යුක්ති ඇතුවම පුණ්‍යයේදී සහිතවම ඒකට උරුම පුද්ගලයෝමයි පත් කරගන්නේ. මෙන්න මෙහෙම පටන් ගත්තට පස්සේ මොකද කරන්නේ? ඒ අයගේ ඉල්ලීමක් කළා. මේ ටික මැනලා දෙන්න. මට කොටසක් මැනලා දෙන්න. ඔබ තමයි වයින්දේ. ඔබගේ විදිහ අපි පිළිගන්නවා. ඉතින් එයා මැනලා දුන්නා මෙන්න මෙච්චර ප්‍රමාණය ඔබට. සාධාරණව මැනලා දුන්නා. මැනලා දුන්න රජුරෝ තමයි මනු රජුරෝ. මහා සම්මත රාජ පරම්පරාවේ පළවෙනි රජුරෝ මනු රජුරෝ කියන නමක් ආවා. මැනලා දෙන පරම්පරාව. මනු රජ පරම්පරාව. ඒකයි. ඊට පස්සේ මෙහෙම මැනලා. පොදුවේ කාපු සාධාරණ ලෝකයේ එක එකනා වෙන් කරගෙන සීමා පනවගත්තා. වැඩ පනවගත්තා. සීමා පනවන මානසිකත්වයේ දූෂිතතාවයක් ආයිසයක් මතුවෙලා අර සොයන්ජාත හැල්ලල පොතු නැතුව තිබුණේවට අනුංගේවට වැඩ පනවගත්තා නම් පොදු ලෝකෙට වැටපෙනෙව නම් උඹලා පොතු ඇරලා කහපල්ලා කියන වදනේ ධර්මතාවය මත කරලා පොතු සහිත වී හැදුව. ඊට පස්සේ වී ඇරෙට පොත්තක් ආවා. දැන් පොත් ඇරලා කන්න උනා ඉන්න පිටසර වී ඇරෙ. ඔය ක්‍රමක්‍රමයෙන් පරිවර්තනයේ වෙච්ච ආකාරයක්. දැන් මෙතෙන් දෙන්නට මොකද කරන්නේ? හොරෙන් කරගන්න කට්ටිය අරග අත්හැරියේ නේ. අර රජාන අහ කරලා රජාන පිළිගන්නේ නැතුව. අර කපාගෙන හොරේ යනවා. අනික් කන්නේ දිවිලාට හොරෙන් කපාගෙන යනවා. අර හොරකම ආවට පස්සේ. දැන් ඉතින් මෙතෙන්දී. එන්නේ දැන් කියන්න පටන් ගත්තා. අහවල් කෙනෙක් කපාගෙන ගියා. අපි නෙමෙයි. දැන් කියලා කියන්නත් පටන් ගත්තා. බොරුව කියලා. ඊට පස්සේ බයින්න පටන් ගත්තා. පෙර පරසු කියේ. පරසු ආවෝ. තැනින් තැන ඔය රැක්ලදී කතා යන්න පටන් ගත්තා. ප්‍රලාපයත් අහුවුණා. බොරුව කේලම පරස ප්‍රලාප කියන මේ ටික ලෝකෙට විහිළුයි. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? මේ වැඩි විසඳා ගන්න විදිහටයි දැන් තියෙන්නේ. ඇත්තක් නෙමෙයි කියෙන්නේ. බොරු කේලම් පරස අතර ප්‍රලාප නිසා වෙච්චදී වෙච්ච හැටියට අහගන්නත් බෑ රජුරුවන්ට. ඊට පස්සේ මොකද වෙන්නේ? වැරදි කරන අයට වැරදි කියන අයට බොරු කියන අයට දඬුවම් නියම කරන්න පටන් ගත්තා. කරන්න දෙයක් නැහැ දඬුවම් දෙන්න වෙනවා. හිංසා පීඩා කරන්න වෙනවා. ප්‍රාණඝාතයේ මුල පටන් ගෙන හිංසා පීඩාව ආරම්භ වුණා. දැන් ප්‍රාණඝාතත් හැදුනා, හොරකමත් හැදුනා. එතකොට බොරු කේලම් පරිසෝ අතර ප්‍රලාපත් හැදුනා. ඊට පස්සේ මොකද කරන්නේ එක්තරා පිරිසක් එක එකා කිරී ඇඟැලුම්කම් ඇති කරන්නේ කාමයන් සඳහා වැරදි ආකාරයෙන් ලෝකයා පුළුම්බන්න පටන් ගත්ත තමන්ගේ වාසිය තමාර දැනගන්න අනිත් කෙනා හිත වසඟ කරගන්න උපක්‍රම වශයෙන් කාමයේ ප්‍රයෝගි කරගන්න කාම වස්තු ඒ සඳහා වින් කරන්න පටන් ගත්තා දැහැමි සාධාරණ ශිෂ්ටාචාරය අහ කියලා මිත්‍යාචාරයක් වඩපත් වුණා කාම මිත්‍යාචාරය තියෙනවා ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාර මුසාවාද පිසුනාවාද පරසාවාද සම්පප්පලප බිහිුණා දැන් මේ වයින් දූෂ්‍ය වෙච්ච ලෝකයේ තුල තමන්ට අහුවෙච්ච එක අනිකාර දෙන්නේ නැහැ දැන් ඒ මොකද සම්පත් හිඟ වෙලා යනකොට ආහාර හිඟ වෙලා යනකොට ඒව අල්ලාගත කෙනා වැඩිපුර හදාගත කෙනා නොයේ උපක්‍රම වලින් අරගෙන ලෝභයෙන් නිතර ඒව පරිහරණය කරන්න පටන් ගන්නවා. ඉත හැම වෙලෙම මේ වැඩි ප්‍රශ්න එනකොට ඒව හොරකම් කරනකොට අසාධාරණ කරනකොට ද්වේෂ සහගත මානසිකත්වයක් උදා වුණා. වෛරේ බය මතු වුණා. බුලාවටපත් වෙලා ඇත්ත තෝරා ගන්න බැරුව ලෝකෙට මුල් බැහැගත්තා. පාපේ මුල් බැහැගත්තට පස්සේ දස අකුසලයේ ඔය ක්‍රමෙට මුල් බැහැගත්තා. දැන් මෙන්න දස අකුසලයේ මුල් බැහැගත්තාම ලෝකයේ තිබෙන අර ආලෝකයේ අඳුරු වෙලා ගියා. දස අකුසලෙන් තොර හිටපු මානසිකත්වයේ හරි ආලෝකයි. ඒ ආලෝකයේ අඳුරු වෙලා ගිහලා ලෝකයේ අන්ධකාරයක් බවට පත් වුණා. ඉන් ඊට පස්සේ තමයි චන්ද්‍ර සූර්ය හට ගැනීම ආදී දේවල් වලට මුළුනේ ලෝක සත්‍යයගේ අනේ අපිට ආලෝකයක් තිබුණා. කාර්ය සූර්ය වැඩ කරන්න සූර්යත්වයක් කරන්න අපිට දැන් අඳුරුයි අපේ ආලෝකයේ ස්වයං ප්‍රභාලෝකනේ. එහෙම තිබුණා හොඳයි කියලා මේ ආදී වශයෙන් ඒ සත්‍යයගේ පුණ්‍ය ශක්තිය තමයි සූරත්යෙන් හටගත් සූර්යයන් නිසා සූර්යේ හටගත්තා සූර්යේ හටගත්තා කියන්නේ සූර්යයා හටගත්තා කියලා ඔය ආදී වශයෙන් විග්‍රහ වෙනවා. ඉතින් මේ ආකාරයෙන් ලෝකයේ තුල මේ දස අකුසලයේ ඉපදුන මුලක් තියෙනවා. දැන් උපක්‍රමශීලිය ඔය අතරේ යම් කිසි ගෙනින්. මේවා ආයුතුකම් අසාධාරණකම් නොගැලපෙන දේවල් මේ දස අකුසලයේ කියන එක ඇලීමට ගැටීමට මුලාවට හේතු වෙන දේවල් කියලා තේරුම් ගන්න. ඒවෙන් අහක් කියලා පොරසත් ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒවට ඉඩ තිබෙන්නේ කාමයන්ට ඉඩ තියන්නේ නැතුව තමන්ගේ මනස සුද්ධ කරගත්ත පුද්ගලිකව. ඒ නිසා තමයි බ්‍රාහ්මණ පිරිස බවටපත් වෙන්නේ. දැන් ක්ෂත්‍රියත් ඉන්නවා, බ්‍රාහ්මණත් ඉන්නවා, විහෙතේලා වැඩ කරන වෛශ්‍යයත් ඉන්නවා, අර දසකුසල් වැඩ කරන ශුද්‍රයෝත් ඉන්නවා. ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, ශුද්‍ර, වෛශ්‍ය කියන මූලික කුල හතරක් හේතු වෙතුව හටගත්තා. මෙන්න මේක තමයි මුලින්ම හටගත්ත කුල හතර. රජ බමුණු ඔය වෙලෙද කිය අපි අද කියනකොට කියන්නේ ඔය ටික. ඉතින් මෙන්න මේ කියන කාරණා ටිකෙන් හටගත්තහම මේ ඇතුළේ නැවත ශික්ෂණයක් වුණොත් තමයි අර ආලෝකය මතුවෙන්නේ. නැත්නම් අඳුරු. ස්වයං ප්‍රභා ආලෝකයක් නැහැ. ඒක මේකෙන් දැනගත්ත එක්තරා සසර හේතුවකට පෙරත් යෝගීව හිටපු එවඳු ගුණවලපු ඒ පිරිස ඒ අදහස් ඒ කාලෙත් මතුවෙන අලුත් ලෝකෙ. ඊයෙ හිතෙනවා අර කියන්නා වූ සුත්‍ර ගති ලක්ෂණ වලින් ඈත් වෙලා. එවඳු වැරදි විදි පහ කරලා පහ වූ විදි ඇත්තේ හැටියට මම ජීවත් වෙලා පහ වූ විදිහක් පැවිද්දේ හැටියට ජීවත් වෙනවා කියන අදහසක්. බහකල මනසක් හැටියවත් පාප කර්මයන් ඇතුළු නොකරනව මනසක් ඇඳ බහමන වෙලා ජීවත් වෙනවා. මම ওই මැනුම් වලට යන්නේ නැහැ. ලෝකයා සමග වෙන් වෙන්න යන්නේ නැහැ. වෙන් කරගන්න යන්නේ නැහැ. එක එක යා මැන ගන්න යන්නේ නැහැ. මම ඒක ඔක්කොම අලු කරලා දාලා ඉන්නේ. මම ඒවා යත ආරෝප වෙලා ඉන්නේ. අලු කියන ආලෝකය කියන එකට. ආලෝකවත් ජීවත් වෙනවා කියලා. දස අකුසලයෙන් වෙන් වෙලා ජීවත් වෙන ඇයට නැවතත් ආලෝකය පහළ වුණා. ඒ අයට. ඒ අයගේ ස්‍රය ප්‍රභා ආලෝකය නිසා ඒගොල්ල විශේෂ ඥාන ශක්තිය ලැබුවා. ඒ ආලෝකයේ මොට වෙච්ච අයට ඒ අයගෙන් උපදෙස් ගන්න සිද්ධ වුණා. යම සිද්ධ වෙනකොට අතීත අනාගත සිද්ධි අනික් අයට තේරෙන අයට පේනවා වැටහෙනවා. නිසා ඒගොල්ලන්ට ගරු කරලා ඒව ගන්න පටන් ගත්තා. දැන් බ්‍රාහ්මණ කොට්ටාසේ ඊශ්වරුව හැටියට මහා ගෞරවයක් ලබාගෙන ඒ සමාජයේ පූජනීය පක්ෂයක් බවට පත් වුණා. දැන් මේ ආකාරයෙන් ඉන්න පිරිස මොකද කරන්නේ? ඒ தත්ත්වයට පත් වෙන්නේ කොහොමද කියලා අහපුවාම ඔබලාගේ දස අකුසලයේ දුරු කරගන්න. දස අකුසලයේ අවෙඩයි අඳුරුයි ආලෝකයෙන් නම් දස අකුසලයේ වෙන්ගින්ද කියලා. ওই උපදේශය තමයි දීලා සුද්ධ කරගත්තේ නැවත වාරයක් මනස සුද්ධ කරපු ක්‍රමය. දැන් මෙන්න මේ ක්‍රමේ තමයි ලෝකේ ආපු ඉහෙළම ලෞකික සීලය. දස අකුසලයේ මෙහෙමයි හැදුනේ. දස අකුසලයේ වෙනුනහම මෙහෙමයි ආලෝක වෙන්නේ කියලා දැනගෙන දස අකුසලයේ මිදිලා හිටන් ජීවත් වෙච්ච ලෞකික වූ උතුමංගී ලෝකයක් හැදෙන එකට කියනවා ලෞකික සීලවන්තය පහළ වුණා කියලා. දැන් බුදු පියාණන් වහන්සේ මේ ඊට වඩා සීලවන්තය කරලා අභිවේර ක්‍රමයක් දුන්නා. මෙබඳුවන්නා මේ ලෝකයේ ඔය කියන පංචකාම සම්පත්තිය කියලා කියන්නේ. පංචකාමයේ ආස්වාදයේද වහවැටිලා මුලා වෙච්ච බුද්ධිලියෝක සම්පත්තිය කියලා ගන්න. ඕක සම්පත්තියක් නෙමෙයි විපත්තිය කියලා කරුණ දැක්කා. පංචකාම ඇසුරු කරන්නේ කියලා දස අකුසල් නැමැති විපතටපත් වෙනවා. දැන් පංචකාම සම්පත්තියක් නෙමෙයි ඕක විපත්තිය කියලා තේරුම් ගනිලා කියන. මෙන්න මේ ආකාරයෙන් ධර්ම මාර්ගයක් මතු කරනකොට මෙන්න මෙතෙන් දැනගත්තා ලෝකයේ හොඳ පැත්තකුයි නරක පැත්තකුයි දෙකම පරිවර්තනය වෙවි ලෝකයා යනවා. බුදු පියාණන් වහන්සේ මේ බඳු ලෝකයේ තුල ස්වභාවය දැකලා කිසිම හරයක් ඉතුරු නොකර මුලාවට පත් කරමින් ආස්වාද මායාවකින් කවට්ටමින් කැමැතිසි බලාපොරොත්තුක මුලා කැමැත්තක් ඇති කරවල කැමැත්තරණව පවතින ඇති ලෝකයක අසහනයට පත් වෙන ලෝක ස්වභාවය දැකලා මේ ලෝකේ කොතන කැමැත්තරණව පත් කරන්නද පවත්තල හැදුවත් කැමැතිසි පවත්තන්න පුළුවන් එකක්වත් කැමැතිව පවත්තන එකක්වත් නැති එක කැමැතිව පවත්තන්නේ දෝ සිද්ධ වෙන්නේ දුකයි. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛ. කැමැතියමක් ලබන්න නැද්ද? ඒක දුකයි. එහෙනම් පේනවා මෙන්න දුක. සැප හොසයා යන්නේ දුක දෙන මඟක් පස්සේ. සැප මාර්ගයක් කියලා දුක් මාර්ගයක් කරා යනවා. සැප මාර්ගය නම් මොකද්ද? කැමැතිසිය පවත්තන්න බැරි ලෝකෙහි දැනගෙන. ඒක සාරයි කියලා ගන්න මුලාවත් ඇල්ලලා අහාර බව දැනගෙන ඒකෙන් අතරින් වෙලිමිලි කියලා වරකට. මෙන්න මූල ධර්ම තමයි මේක තමයි වෙයිලා තියෙන්නේ. මුලාවේ වෙයිච්ච ලෝකයට ওই සියුම්ම සත්‍යාකාර හරියට දැන ගන්න බැහැ ලෝස්තර බුදු පියාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙච්ච දවසට යථාර්ථයේ මේකෙ මිදෙන්න දෙන අත්‍යවශ්‍ය නියම යථාර්ථය කියලා දෙනවා. යදනිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්ත. යම කරිච්ඡද ඉච්ඡති නැද්ද කැමතිසී නැද්ද. ඒ හේතුෙම දුක එනවා. ඒක පස්සේ ගියෝ. දුක් විඳිනවා ඔය පස්සේ ගිය කාටවත් කිසි දවසක සාරත්වයක් හම්බෙලා නැහැ හම්බ වෙන්නේ හිටියද මුලාසහගත අසාරත්වයකට කොටු වෙලා අවිද්‍යාවෙන් ඇත්ත පේන්නේ නැතුව වෙහිලා දුක දෙන දෙයක් පස්සේ සැප හොයා හඹා යනා වූ ලෝකයක් මෙන්න මේකයි ලෝක පැවැත්වර මුල කියලා ලෝකයේ සතර ගමනට මුල මේකයි කියලා මූල ධර්මෙ පෙන්නත් මෙන්න මේ මූල ධර්මයේ අති දුර්ලභයි අහන්න කොච්චර වචන කීපයකින් කැටි කළා පුඩියට කිව්වත් මේ අදහස ඉක්මනට ගන්න පුළුවන් නා ඥානවන්තයෙක් තේරුම් ගන්න පුළුවන් නා මේ මූල අදහස ලෝකයේ විද්‍යාමාන කරන එක අති දුර්ලභයි. ඒක ලෝතර බුදු පියාණන් වහන්සේ නමක් විසීම කරනවා මිස අනික කෙනෙකුට ලෝකයේ දෙන්න බැරි නිසා කිව්වා මේ සද්ධර්මයේ පරම දුර්ලභයි කියලා. සද්දම්ම පරම දුර්ලභ. එතනයි සද්ධර්ම. මෙන්න මේ ටික අහගෙන තේරුම් ගත කෙනෙක් ඇත්නම් ඔහු නිගමනය කරනවා. මෙබඳු වන්නා වූ අහාර ලෝකයේ අතුල. මුලාවට පත් වෙලා දස අකුසලයේ පස්සේ ගිහිල්ලා. දුස්චරිතයට වැටිලා. මොකද අන්ධකාරයට වැටෙනවා. මෝහ අන්ධකාරයට වැටෙනවා. ඇත්ත බලාපුවාම දැන්වත් මතුවටවත් අල්ලන්න දෙයක් ඒක නෑ හරයක් තියනවා කියේ පෙර හරයක් තිබුණ දෙයක් මං අතුරු කළා කියලා හිතන්න කියන දේකුත් නෑ දැන් ලෝකේ තුල හරයක් නැත්නම් අතීතේ තිබුණෙත් නෑ දැනුත් නෑ මතුත් නෑ නම කොහේ හිට පිටවල අතීතේ නෑ කියලා තේරුම් ගත්තාම අතීතේ හිත මිදෙනවා දැන් නෑ කියලා දැනගන්න දැන් හිත මිදෙනවා මතුත් නෑ කියලා මතු බලාපොරොත්තු වෙන හිත මිදෙනවා මිදුණා මිදුණා කියලා දැනගන්නවා මට අල්ලන්න දෙයක් නෑ ලෝකෙම මිදුණා ආයි ලෝකයට එක සම්බන්ධයක් නැහැ අරිහත් නාමයේ රූපෝත්තරයි. ඊටාම කෙටි දහම. ওই ටික තෝරගන්න දඟලන්න නැතුව මහා ගොඩක් පරිලෝකගෙන නැතල. ඔච්චරයි තෝරගන්න තියෙන්නේ. ওই ටික තෝරගත්තා නම් රාගක්ෂය, දේසක්ෂය, මෝහක්ෂය. රාගක්ෂය වෙනි බාන, දේසක්ෂය වෙනි බාන, මෝහක්ෂය වෙනි බාන. වැඩිමින් ඉක්මන. ඉතින් මෙන්න මේ ධර්මයේ තේරුම් ගත්ත කෙනා. ඒබඳු ආහාර ලෝකයේ අතුල මොනව ලබා ගන්නද? මොනව වටනවා කියලා පානඝාත කරන්නේ පොරමර වංචා කරන්නේ සුරාසු සුරාචාර කරන්නේ බොරුවේ මොකට රවට්ටන්නද කේලෙම මොකට විදවන්නේ මොනවාට සැලපරස වෙන්නේද පරිසු වචන කියන්නේ මොනවාට ප්‍රලාපකිකේ මුලා වෙවි වැඩක් නැති අපසේ අස්තියදු වෙන්නේද මොනවාට රෝබරම් කරන්නද මොනවාට තරහ වෙන්නේද මොනවාට මෝඩකම් කරන්නද වැඩක් නැහැ මෙන්න මේ ධර්මයේ තුල යකිසි පුද්ගලයේ ওই දස අකුසලයෙන් මිදීමක්පත් උනා නම් ওই ධර්ම අවබෝධයෙන් මිදී මෙන්න මේ ආර කියන ආර්ය සීලිය පහළ වුණා මෙන්න ආර්ය සීලිය ඕක අහකලා පාත්‍රයේ උස්සගෙන යනවා යරිය ප්‍රසද කරගෙන යනවා බිම් බලාගෙන යනවා උඩ බලාගෙන යනවා චූර මෙහි මැදගෙන යනවා ඉතින් ඊට පස්සේ යට කන්නේ නැහැ දවල්ට කනවා ඉතින් ඒක එක විදිහට හදාගෙන එක එක ඒවා රින්න ඕකට සීලිය කියලා පුරුදු වෙලා තියෙනවා දැන් සීලිය මොකද හොයද සීලිය තිබුණේ මොකද හොයන්නේ සීලිය කියේ සල්ලි වැඩිලා ආතේ ගෑනොත් එහේ මිරර මිවරයි ඔබේ සීලිය ඉවරයි ඉතින් මේ જાතිය පටවාගෙන මේ බාහිර ලෝකයේ වැඩ පිළිවෙල මේ එක එකනා යහපත් මගේ අනායට බාධා පමුණු වෙනාට බුදුරයන් වහන්සේ සාහන්ජී පනවපුවා තියෙනවා ඒ සීල් හකින් ආයත බාධක පමුණු උපයර පනවපු සහජී මාලාව. ඒකෙන් බාධකයා යම් කෙනෙකුට වෙන්නේ නැත්නම් ඒක ඒකේ ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි සීලයේ කියේ මොකද්ද? රාගයට දේශයට මෝහයට පත්වෙන දස අකුසලයක් යන ඒක යථාර්ථයෙන් තේරුම් අරගෙන අසාර වන්නා වූ දස අකුසලේ මට වැඩක් නැහැ කියලා අත්හැරියොත් රාග විනේ දේශ විනේ මෝහ විනේ කියන රාගයෙන් හික්මුණා දේශයෙන් හික්මුණා මෝහයෙන් හික්මුණා අන විනේ අන ආරේ විනේ යමෙකුට රාගේ නැත්නම් ද්වේෂේ නැත්නම් මෝහේ නැත්නම් ඉදිරියදා කරන කටයුතු කොයි ආකාරයෙන් කරගෙන යත් කෙනෙකුට බාධාවක් කරදරයක් නැතුව ඔහුගේ රාග විනේ ද්වේෂ විනේ මෝහ විනේවත් විනේ තියෙනවා මෙන්න මේ විනේ ආරේ විනේ ධර්ම අවබෝධයේ මිදිකට පත් වුණා ඒ විනේසි ලැබුවේ සූත්‍රාන්තයට අනුකූලව කටයුතු කරලා දැන් දැනගත ක්‍රම රටාව මෙන්න මේකයි මෙහෙමයි දෝෂේ වෙන්නේ මෙහෙමයි විදේ අන සූත්‍රේ ඊට අනුකූල වන්නා වූ යථාර්ථයේ ගියහම විශේෂ දහමක් මතුවලා එනවා මොකද්ද උපකරණ උපකරණ දිවිසෙනවා වගේ ඒ තුලි මතුවලා එනවා මහා ඥානය ප්‍රඥාව අන්නේ ඥානයේ ප්‍රඥාවට ගෝචර වෙනවා අස්සක් මුල්ලක් නැර ඇත්ත ගැටලු දැන් විසිරිලා එනවා මෙන්න මේ ශක්තිය බලනවා අභිධර්ම ඔන්න ඔබට ආපහුම කියනවා ත්‍රිපිටක ධාරී වුණා විනය ධාරී සූත්‍ර ධාරී අභිධර්ම ධාරී වුණා එතෙන්ද ත්‍රිපිටක ධාරී වුණා ඔන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ත්‍රිපිටක ධාරී විසුන් කිය ඔන්න ඇයිද උන්වහන්සේ පහළත් ධර්ම විනය වශයෙන් ගෙනහලා තුන්වෙනි 236 කවුරු ගියාට පස්සේ හදාගත්ත ත්‍රිපිටක ධාරී ඊට පස්සේ ඇයිද බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඕවා කොයිවත් එකතු කරලා 45 අවුරුදු දහම් එකතු කරලා පෙන්නේ නැහැ කොහේ හරි කියපු දහම අකාලා යථාබෝධය ලැබුවා උන්වහන්සේලා ත්‍රිපිටක ධාරී වුණේ ඔය ක්‍රමයෙන් ඒ ත්‍රිපිටක ධාරීත්වය අත ත්‍රිපිටක ධාරීත්වය දෙක අරගෙන සංසන්දනය කළ බැලුවා කොහොමද වටින්නේ සාගේ දේශේ මෝහේ දුරුකල ත්‍රිපිටක ධාරී උත්තමයා සසර ගමනක් කෙලවර කරලා හිටන් සදා නිවි සැනසී ගිය උත්තමයා රාගයෙන් දේශයෙන් මෝහයෙන් යුතුව කටයුතු කරලා ඔළුවට ගොඩ ගහගෙන භාෂා වාක්‍ය ටිකක් භාෂා එක එක භාෂා වලින් ඉගෙනගෙන ඔය වාක්‍ය මාලාවන් සූත්‍ර මාලාවක් කියලා ඉගෙනගෙන ගොඩ ගහගත්ත ඒවා ගොඩාක් තියාගින්න එක නම් ඇහුවොත් එහෙම මරණයට පස්සේ රාගය අයින් කරලා ද්වේෂය අයින් කරලා මෝහය කරන්නේ නැහැ මලු කොහෙද යා උසයි දරාගත්තේ අර පොතලින් ඉගෙන ගත්තේ උසල ගණි දාපොත් එහෙනම් උතුම් එක කොහොමද ආ අපි දකින්න ඕනේ මොළ ත්‍රිපිටක ධාරීත්වයේ උතුම් මොළ ත්‍රිපිටක ධාරීත්වයේ සාමාන්‍යකත් ඔක දකින්න ඕනේ නරක නැහැ ලෝකයාට බල කියන්නේ ධර්ම ඉගෙන ගන්න එක හොඳයි. ඒක ලෝකයාට බොහොම යහපතක් වෙනවා. හැබැයි ධර්මාභෝධයේ මූල ධර්මාභෝධය ඇති කෙනෙක් ඒක කරගත්තොත් නිහතමානීව ඒ වැදගත් කටයුතු කරනවා. ඒ මූල ධර්මයේ අත්හැලා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් යුත් කෙනෙක් ඕකම ඉගෙන ගත්තොත් ඉවර කරන්නේ. එක්තරා වාහනයකින් ඉදිනවා. උද්දාමයට පත් වෙනවා. ඊට පස්සේ ඒක මුල් කරගෙනම වටිනා දේතුලී වටිනාකම ගන්නවා වෙනකොට ආත්මලාභයට වැඩ කරගෙන පටන් ගත්තොත් ලොකු විනාශයක් වෙනවා. ඉතින් අපි දකින්න ඕනේ මෙතනින් අපි දැනගත යුත්තේ අන්න සමාධියේ ප්‍රඥාව ආර්ය සමාධිය ආර්ය ප්‍රඥාව පහල කරන්ද ඔන්නේ ආර්ය සීලයේ තෝරාගත්තොත් ඔය විදිය. අනිච්ච වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝක ස්වභාවයේ තේරුම් ගන්න ලෝකයේ සියලු තැන් තියෙන සියලු ආහාරත්වයේ වතහාගෙ. ඒ බඳු ආහාර ලෝකයක මොනවා ලබා ගන්නද මේ දස අකුසල් පස්සේ යන්නේ. මොකද්ද තියෙන හරය? ඒවා ගිනි නේද? ඒ අනුව බලුවහම කිසිම හරයක් නැහැ නේද? මෙන්න මේ තේරුම් අරගෙන යම්කිසි කෙනෙක් ඒ වැය චේතනාවකේ මිදුරන. මෙන්න මේකට කියනවා සීල ගුණේ ආර්ය සීලය. ඉතින් අපිට අවශ්‍ය ඉන්නේ මෙන්න මේ ආර්ය සීලය. සිවුරු ඇතුව හිටියත් නැතුව හිටියත් කොහොම හිටියත් මොන ඇඳුමින් හිටියත් මෙන්න මේ ආර්ය සීලය අවශ්‍යයි. මේ ආර්ය සීලයටපත් වෙන්නේ යථාභූතියයි අවශ්‍යයි. ඇඳුම නෙමෙයි. ඒවා ලෝක සම්මත. සම්මතවලු නිගරු කරනවා නෙමෙයි. ලෝක පැවැත්මේදී සම්මත අරිය කරන් ලෝනේ. හැබැයි පරමාර්ථය සම්මතය දෙක තෝරා ගන්න ඕනේ. මෙන් අත්‍යවශ්‍ය අතිශේෂ පරමාර්ථය බව දකින්න ඕනේ. සම්මතයේ ලෝක පැවැත්මට කරදරයක් නැතුව, වේදයක් නැතුව ලෝක පැවැත්ම ගෙනියන්නයි සම්මතය තියෙන්නේ. පරමාර්ථයේ තියෙන යථාබෝධිය. යථාබෝධි මාර්ගයේ විමුක්ති මාර්ගය. ඉතින් පරමාර්ථ මාර්ගය තේරුම් ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඉතින් මෙහෙම කටයුතු කරගත්තොත් නිවන් සාක්ෂාත් කරගැනීමේ සීලිය ලබා ගන්න ක්‍රමය ඕකයි. වෙන ක්‍රමයක සීලියකින් නිවන් සාක්ෂාත් කරන්න බෑ. නිවන් සාක්ෂාත් කරන්න යම් කෙනෙකුට ඕන නම් යදනිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා කියලා මේ බුද්ධ දේශනාව තෝරා ගන්න. ඉස්තිර නැද්ද කියන එක එක පැත්තක් විතරයි. යමක් කැමැතිසේ නැද්ද? ඒ නිසා දුකයි. එහෙනම් මොකද්ද කැමැතිසේ නැද්ද? ඇට කැමැතිසේ නැහැ, රූපේ කැමැතිසේ නැහැ, කන කැමැතිසේ නැහැ, ශබ්දේ කැමැතිසේ නැහැ, නාසයේ කැමැතිසේ නැහැ, ගන්ධේ කැමැතිසේ නැහැ, දිව කැමැතිසේ නැහැ, රසයේ කැමැතිසේ නැහැ, කය කැමැතිසේ නැහැ, පොට්ටබ්බේ කැමැතිසේ නැහැ, මන කැමැතිසේ නැහැ, ධර්මයේ කැමැතිසේ නැහැ, ලෝකයේ විඤ්ඤාහ බලවන්න බෑ. ඇසකන දිවනාසී ශරීරයේ මන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ 12 අරලා තවත් යමකින් ලෝකේ පනවන්න යමක හිදෙනවා නම් කිසිම ආකාරයෙන් පනවන්න ඉතුරු වෙලා නැහැ. එහෙනම් මුළු ලෝකයේ ඇයින යමක් ඇද්ද? ඔය ටිකේ අහු නේන ඔය ටිකේ කැමතිසේ නැත්නම් ඔය ටිකේම සාහනිය හොයාගෙන යන ලෝක සත්‍යයට ඔය ටිකේම කැමතිසේ නැත්නම් කැමතිසේ නැති දෙයකින් දුකක් ලැබෙනවා මිස බලාපොරොත්තු සාහනිය හම්බ වෙන්නේ නැහැ ඒක මුලාවක් විතරයි. මිරිඟුව පසුපසේ ජලයේ කියලා යන මුවන්ට වෙච්ච වැඩේ වගේ කැමතිසේ නැති දෙයක් පස්සේ කැමතිසේ හොයාගෙන යන ලෝක සත්‍යයට සිද්ධ වෙනවා. අරකින් දුකට ගෝචර වෙන්නේ බලාපොරොත්තු වෙන හැප පුසක් වෙනවා. පුස බින්දව හරයක් නැහැ. මෙන්න මේ තත්ියේ තේරුම් ගන්න බැරි සාකල් ලෝක සත්‍යය මොකද කරන්නේ? මේකේම හොඳක් තියෙනවා කියන්නේ නිත්‍යයි සපයි ආත්මකින් දෘෂ්ටියෙන් සැරිසරන. යථාර්ථයවත් දැනගෙන ඊටානුකූලව කටයුතු කළොත් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන එක තෝරාගත්තට පස්සේ එහෙනම් ඒබඳු ලෝකයක් ඇතුළ මොන සාරත්වයක්ද? මට හිත බඳින්ද, වාවත්වා ගන්නද, ලබා ගන්නද? මේ ප්‍රයත්නේ මෙහි සිට කොච්චර හොඳද කියලා බලාපොරොත්තු වෙන්නේ එකක් මේ තුර නෑ කියලා දැක්කට පස්සේ පොතනකවත් හිත බැඳලා නෑ. හොඳ එකේ බැඳිලත් නෑ, නරක එකේ බැඳිලත් නෑ, පුණ්‍ය පාප පහිනත් පිනෝණේකට නැ පහත් එකක් නැ ওই දෙකම වැඩක් නැ කියලා කරපුවම කියනවා ආර්යයන් වහන්සේට පුණ්‍ය පාප පහිනාත පින් පව දෙකම පහ කළා. ওই දෙකේම නැ පින සුගතියට පව දුගතියට තිබුණා. ওই දෙකම පහ කළා දැන් පස්සේ ਉਹ සුගතිය බලාපොරොත්තු එකක් පැවැත්මක් දුගතියක් පැවැත්මක් පැවැත්මක් හැබැයි නම් අයිච්චයි දුක්ඛය නැත්තයි කොච්චර සුගති කිව්වත් ඒකෙන් ඇති වැඩක් නැ කියලා අත්හැරින්න ඔයදී මිදී කියන දැකෙනව. ආයි පවතින ලෝකේ හිත තිබ දෙයක් නැ. මෙන්න මේක දැනගන්න ඕනේ ටික තමයි ආරි සීලිය කියන්නේ. ඉතින් ওই ටිකේදී අපි ඒ වද පෙන්නනකොට එක එක ආකාරයෙන් පෙන්නමු වත්පස්සේ ගිහිල්ලා. පටලවා ගන්න නැතුව. අපිම දැනගන්න ඕනේ රාගයේ, ද්වේෂයේ, මෝහයේ මට හට ගන්නවද කුමකින් හට ගන්නවද? මගේ හිත කුමක් කුමක් ඇසුරු කරන වික්ෂිප්ත වෙනවද? සමහර අය බොහෝම වටිනා දේවල් නැතුව වික්ෂිප්ත වෙනවා. අනේ මට මෙහෙම සීල් රකින්නේ නැහැ. ඒකත් එක්තරා වික්ෂිප්තතාවයක්. අනේ මට මේ නිදහසේ ඉන්න නැහැ. ඒකත් වික්ෂිප්තතාවය. එන හොඳ එක හරි බලාපොරොත්තු වෙ බැඳුනොත් එහෙම. ඒකත් හොඳ එකේ බැඳි චන්දරාගය. චන්දරාගයේ අන්තරක දවිද්‍යාව එතන. දැන් හොඳ එක හොඳයි වුණාට. හොඳ එක ගොන්නගාගෙන ඉඳ හිටුවොත් එහෙම. ඒක චන්දරාගයේ බැඳිලා. ඒ පුදුලත් වික්ෂිප්ත. අනේ මට මහාන වෙන්නේ නැහැ. මහාන වෙන එක හොඳයි කියලා හිතන් කිව්වද? ඒක හිත බැඳගත්තොත් ඒක චන්දරාගයේ බැඳිලා. ඒකත් වික්ෂිප්ත ඒකයි දුකේ. මේ ආකාරයෙන් අපිට දුකේන එක අපිම දැනගන්න ඕනේ. කවුරු වෙන්නද? කවුරු නැත්නම් අපි අනිත්‍ය දුක යනත් අය. ඕක දැක ගන්න ඉන්න තැන ඉන්න. ලැබුණොත් ලබන. ඒ සඳහා අමුතු වේදක් අමුතු 1000කට පත්වෙවි. දඟලන්න අවික්ෂිප්තිලා දඟලන්න අවශ්‍යතාවයක් නැහැ. ඒතර අකම්පියම ලෝකය ඇසුරු කරගෙන ජීවත් වෙලා ඉන්න එකකින් ඉන්නවා අන්තිර පිරුණම් පාවන මිසක් උන්වහතර පදිතුරු වෙන්නේ. මෙන්න මෙතෙන්ට පත් වෙන්න ඕනේ. ඉතින් මේක අපි දකින්න ඕනේ. ඔය ක්‍රමයට සීලයේ තේරුම් ගත්තාම ආරි සීලයේ ලබා ගන්න හැටි තේරුම් ගත්තාම ඔය තුලින් ආරි සීලයේ තෝරා ගන්න ඕනේ. ධර්මචක්‍රයේ තුලින් ධර්මයේ තෝරා ගන්නවා කිව්වේ ඔකයි. ඕක අහකලා අනේ මට අනික් එක්කලා කියන එකත් අහමු මෙයා කියන එකත් අහමු කියලා එහෙම අහන්න කිව්ව කවුරු කියන එක ඇහුවත් තමන්ට ලබා දීලා දෙන චක්‍රේ තමන් ගණන් හදාගත්තේ නැහැ. අනුන්ගේ යන පස්සේ යනවා. බුදුරන් වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය හරියට දැක්කන කිසිම ශ්‍රමණේ බ්‍රාහ්මණේ පස්සේ ආයි යන්නේ නැහැ කියේ. දැනගන්න බලාපොරොත්තු. උපකාරකට උපකාර බලාපොරොත්තු වෙනම දේ. ධාම තුල තියෙන ශ්‍රේෂ්ඨත්වය නිසා ලෝකයට යහපතක් වෙන නිසා ධර්ම ඇසුරු කිනවත් වෙනම දේ. එහෙම නෙමෙයි. දන්නේ නැති එකක් අහගන්න තව කෙනෙක් පස්සේ යනවා කියන එක වෙන්නේ නැහැ. දැනගත යුතු මූල ධර්මයේ ඔච්චරයි. මට ගුරුවරයෙක් නැහැ නේ කියලා යතවෙන්න දෙයක් නැහැ ඊට පස්සේ. ගුරුවරයා මට ලැබිලා නැති. කල්‍යාණ මිත්‍රයෙන් උපකාරයෙන් කෘතෝපකාර සැලකෙන එක බොහොම හොඳ දෙයක්. බල කල්යාණ මිත්‍ර සම්පත්තියත් බොහොම වැදගත් දෙයක්. හැබැයි ඒ පස්සේවත් මම හඹා යන්නේ. ඒක නෑ කියලා වික්ෂිප්ත වෙන්නේ නෑ. එහෙම වෙන්නේ දෙයක් ඒක චන්දරාගය තමයි. ඒකත් අයි වෙන්නේ. මේ ක්‍රමයට එකින් එක දැනගෙන Tamanටම තේරෙනවා නම් ලෝකයේ මොන જાතිය ප්‍රශ්නාව. ඒක ලෝකේ හැටි. ලෝකේ හැටි දැනගෙන නෑ මේ ඉවත් වුනේ. විදෙල හදන්නේ බලාපොරොත්තු වෙන්නේ. අලපත උඩ තියෙන වතුර බින්දුව, නෙළුම්පත උඩ තියෙන වතුර බින්දුව අලපතේ නිලුම්පතේ නොගෑවි ඒ මතම තියනවා වාගේ. ඒබඳු සමාජය තුල නොගැටි මම ජීවත් වෙනවා. ඒබඳු සමාජයේ පැල්ලෑන්න දෙනක් නැහැ ලෝකෙ කොහෙ පැල්ලෑන්න. ගතාහිතයි පවත්තන සාකල් ගතාහිතයි පවතින ලෝකේ නා. ඉන් ගතාහිත දෙක ලෝකෙ කොතනයි පවත්තනක පවත්තනවා මිසක් මොනව කරන්නේ? කොහෙ හොයාගෙන යන්නේ? හැබැයි පවත්තන දිලා තියෙන අර ඇලීම් ගැටීම් මුලාසහගත ලෝකෙ තුලම නිසා අලපත උඩ තියෙන වතුර බින්දුව වාගේ ඈවෙන්නේ නැතුව ඉන්නවා වාගේ ඒ තුලම ඉන්නවා. මඩේ හැදිලා මඩෙන් මතු වෙලා ගියෙන් උඩට ආපු නිරුම මඩයි දිය දෙකම නොගෑවි උඩ පවතිනවා වාගේ ආර්යයන් වහන්සේලා එබඳුම ලෝකයේ තුල ඒ තුලම නොගැටි ඒ තුලම ජීවත් වෙනවා. පැලැන්ට දෙයක් නෑ. කම්පාණිතු ජීවත් වෙනවා. මේ කාර්ය මාර්ගය. ඔබ තේරුම් අරගන්න ඕනේ.